మిత్రవరుణి కిసియం దురకట్ భావనావి గంభూర దాకిన్నట్ భావనావి గంభూర పర్శకరాన్నట్ තිබෙන අවශ්‍යතාවය නිසායි අප හැම දෙනාම මේ කැපකිරීම කරන්නේ. එවිට මේ අප කරන්නේ කිසියම් ආයෝජනයක්. හරියට වගාවක් වගේ මල් හරි ගෙඩි හරි හැදෙන වගාවක් වගේ මුලින් කිසියම් ආයෝජනයක් කරන්නට ඕනේ. තනකොළ වල් පැල උදළු ගන්නට ඕනේ, කොටන්නට ඕනේ, බුරුල් කරන්නට ඕනේ, ගල් අයින් කරන්න ඕනේ, ප්‍රමාණවත් පෝරක් නැතිනම් පෝර දාන්න ඕනේ, පස හදාගන්න ඕනේ, සුදුසු අපට අවශ්‍ය අස්වැන්න දෙන බීජ හිතවන්නට ඕනේ. දැන් මේ සියල්ල අප කළ යුතු වෙනවා. අප බලාපොරොත්තු වෙනවා නම් කිසියම් අස්වැන්නක් මේ වැපිරීම මේ වගාව අප කළ යුතු වෙනවා. නිකම්ම ප්‍රාර්ථනා කරමින් හිටියට අපට ඕන දේ ලැබෙන්නේ නැහැ. වල් පැල තියෙන බිමකින් අප ප්‍රාර්ථනා කළාට මල් ලැබෙන්නේ නැහැ. කටු ගාලක්කින් අප ඉල්ලුවට අඹ, පේර, ඇපල් ලැබෙන්නේ නැහැ. කටු ගාලකට දෙන්න පුළුවන් කටු විතරයි. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේ අප වපුරන්නට ඕනේ. මෙය කල්යාණ මිත්‍රවරුනි මේ බුදුදහමේ උගන්නපු කාරණයක් නෙවෙයි. මේක ලෝක නීතිය, ස්වභාවික න්‍යාය. අපට ලබා ගන්නට අවශ්‍ය දේ අපි කලින් දෙන්නට ඕනේ. ඒ සුළු ප්‍රමාණයක් හරි අපි වැපුරුවොත් ඒ වගේ කීප ගුණයක අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේ මේ මනස කියලා කියන්නේ එක පැත්තකින් කෙතක්. අප කාගෙත් හිත, අප කාගෙත් මනස කියලා කියන්නේ ගොවිපලක්. ඒ ගොවිපලින් අපට ලැබෙන අප නෙලා ගන්න අස්වැන්නට තමයි සැප සහ දුක කියන්නේ. මේ සැපයි දුකයි දෙකම කල්යාණ මිත්‍රවරුනි අපම වපුරපු අපම කළ ගොවිකමේ ප්‍රතිඵල. ඉතින් ඒ නිසා තමයි දහමේ කියන්නේ තමන් විඳින සැපට හෝ දුකට තවත් කෙනෙකුට දොස් කියා හෝ ප්‍රශංසා ස්තුති කිරීම හෝ වැඩක් නැති දෙයක්, තේරුමක් නැහැ. තව කාටවත් බෑ ඔබේ මනසේ දැහැමි වගාවක් කරන්නට. කළ හැකි වගාවන් වර්ග දෙකක් දැහැමි සහ අදැහැමි. දැහැමි වගාවේ ප්‍රතිඵලය තමයි සැප. අස්වැන්න සැප. අදැහැමි ගොවිතැනේ ඵලය දුක. දැන් අස්වැන්න ගැන අප කවුරුත් දන්නවා. මක් නිසාද අපි විඳිනවා දුකයි සැපයි දෙක. හැබැයි ඒ දුක හෝ සැප කොහොමද අපට ලැබුණේ? කොහොමද ඒ දුක කියන අස්වැන්න ඒ විදිහට මේරුවේ, පැහුනේ, ඉදුනේ? අන්න ඒ ගැන නෑ අපට හරිහමං අවබෝධයක්. ඒ වගේම සතුටක් සැපක් හිතට එනකොට ඉතින් අපි විඳිනවා සැප, අපි විඳිනවා. හැබැයි කල්යාණ මිත්‍රවරුනි, අපි මේ අස්වැන්න කොහොමද අපට ලැබුණේ කියා ඒ ගැන හොයන්නේ නැහැ. හැබැයි මේ දෙකම අපි වපුරපු, අපි කළ ගොවි තැනක ඵලයයි. එයයි කර්ම නීතිය. කර්ම නීතිය මොකද්ද? යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං. ඔබ වපුරන්නේ කුමක්ද නෙලාගනු ලබන්නේ තේමයි. කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං. හොඳ වපුලොත්, හොඳ වැපුරුවොත් අන්න හොඳක්මයි ලැබෙන්නේ. දුක වැපුරුවොත් දුකක්මයි ලැබෙන්නේ. සැප වැපුරුවොත් සැපක්මයි ලැබෙන්නේ. මේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ මනස කියලා කියන්නේ මේ වැපිරීම කරන්නේ වෙන කොහේවත් නෙමෙයි, අපේම හිතේ. ඉතින් ඒ නිසා තමයි කර්මයට හොර කරන්න බැරි. වෙන ඕනි දෙයකට හොර කරන්න පුළුවන්, හැබැයි කර්මයට හොර කරන්න බෑ. කර්මයට වරද්දන්න බෑ. කර්මයට වැරදි ලිපිනයක් දෙන්න බෑ. ඒ සියල්ලම අපේ හිතේ තියෙන නිසා. වෙන කොහෙවත් තියෙනවා නම් අපිට වෙන කාගෙවත් ලිපිනයක් දීලා, මේකේ ආපහු ලිපිනේ විදිහට වෙන කාගෙවත් ලිපිනයක් දීලා කෙනෙකුට පුළුවන් පාප කර්ම කරන්න. විපාකය වෙන කොහාටවත් යන්නේ. නමුත් එහෙම වීමක් නැමක් නිසාද ඒ කර්මය කරන හිතේමයි විපාකයක් තියෙන්නේ. මේ දෙකම එකට යන්නේ. ඒ නිසා තමයි ඔය පංච ස්කන්ධ ගැන කතා කරනකොට, මේ පංච ස්කන්ධ කියලා කියන්නේ පුද්ගලයාටද? දැන් මේ වචනේ එකපාරට ඇහෙනකොට, කියවනකොට නිකන් අපබ්‍රංශයක් වගේ සමහර විට. මේ පංච ස්කන්ධ කියලා කියන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයන් පහට. ඒතර මේ ක්‍රියාකාරීත්වයන් පහේ එකතුවට තමයි පුද්ගලයා කියන්නේ, මිනිස්සයා කියන්නේ. බුදුදහමේ මනුෂ්‍යයා කියා හඳුන්වන්නේ ක්‍රියාකාරීත්වයන් පහක සංවිතියකට. දැන් අපි ඕනෑම දෙයක් බෙදලා බලනවනේ විද්‍යාවේදී, වතුර කොහොමද හැදිලා තියෙන්නේ, හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා. දැන් ওই විදිහට බෙදලා බලනවනේ. ඒ වගේ මනුෂ්‍යයා පුද්ගලයාව බෙදුවොත් මෙන්න මේ පහ තමයි ලැබෙන්නේ. මෙන්න මේ සූත්‍රය, පුද්ගලයාගේ සූත්‍රය, ජලයේ සූත්‍රය වගේ පුද්ගලයාගේ සූත්‍රය. භෞතික ක්‍රියාකාරීත්වය, ඊළඟට විඳින ක්‍රියාකාරීත්වයක්, විඳීම් ටිකක්, ඊළඟට ඒ විඳීම් ආශ්‍රිතව ඇතිවෙන අතීත අත්දැකීම් ටිකක්, ඒ විඳීම් වර්තමාන විඳීම් අතීත මතකයන් තුලින් හදන, හිතන, පතන අනාගතයක්, සංස්කාර සහ කල්පනා කිරීමක් නැත්නම් චින්තනයක්, දැන ගැනීමක්, විඥාන. එතන මේ ක්‍රියාකාරීත්වයන් ඔය පහෙන් තොරව වෙන බාහිර දෙයක් ඔබ තුල සිද්ධ වෙන්නෙත් නෑ මා තුල සිද්ධ වෙන්නෙත් නෑ මේ ලෝකේ යම්තාක් මිනිසුන් සිටිනවාද ඒ හැම මිනිස්සෙකු තුලම කිසියම්ම වූ හෝ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවද ඒ ක්‍රියාකාරීත්වය මේ ස්කන්ධ පහෙන් එකකට දෙකකට තුනකට හතරකට හෝ පහටම ඇතුළත් වෙනවා. ඉතින් මේවා දිහා බලන්න ක්‍රියාකාරීත්වයන් විදිහට. දේවල් විදිහට නෙමෙයි. ක්‍රියාකාරීත්වයන් විදිහට බැලුවාම අඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ දෙයක් හොයන්න ගියොත් මොකද්ද මේ සංඥාව කියන්නේ? මොකද්ද මේ වේදනාව කියන්නේ? මොකද්ද මේ සංඛාර කියන්නේ? විඥාන කියන්නේ? එහෙම හොයන්න ගියොත් අන්න පටලැවෙනවා. දෙයක් නැහැ. නම් මේවා අපි හිතන පුද්ගලයෙක් ඇතුලේ තියෙන දේවල් පහක් කියලා. මම ඉන්නවා මගේ ඇතුලේ මේ පහ තියෙනවා. එහෙම නෙමෙයි. මම කියන්නේම මේ ක්‍රියාකාරීත්වයන් පහේ එකතුවකට. මම කියා යමක් කරනවාද එය එක්කෝ රූපී ක්‍රියාවලියක් භෞතික ක්‍රියාවලියක් බලනවා අහනවා මොනවා හරි ක්‍රියාවලියක් ඒ තුලින් විඳීමේ ක්‍රියාවලියක් විඳනීය ක්‍රියාවලියක් තියෙනවා හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් අතීතය ආශ්‍රිතව අනාගතයට බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන මම මෙහෙම කරනවා අරහෙම කරනවා මට මෙහෙම වුණොත් හොඳයි අරහෙම වුණොත් හොඳයි කියන අනාගත සැලසුම් කරනයක් තියෙනවා ඉතින් මේ ටික එකතු කරලා ක්‍රියාත්මක වෙන චින්තනයක් විඥානමය ක්‍රියාවලියක් තියෙනවා. දැන් බලන්න ඕනෑම වෙලාවක මේ පහ හඳුනගන්න පුළුවන්. හැම කෙනෙකුටම පුළුවන්. මෙතන වෙන්නේ මොකද්ද දැන්? රූපස්කන්ධේ ක්‍රියාකාරීත්වයද, වේදනාස්කන්ධේ ක්‍රියාකාරීත්වයද, සංඥාස්කන්ධේ ක්‍රියාකාරීත්වයද, සංඛාර සංඛාර කියලා කියන්නේ ගොඩනගන ක්‍රියාවලිය. තීරණ ගන්න ක්‍රියාවලිය. ප්‍රාර්ථනා කරන, අපේක්ෂා කරන ක්‍රියාවලිය. ඊළඟට විඥානමය ක්‍රියාවලිය. දැන් මෙතන ඔය කර්මය කියන එක අයිති වෙන්නේ සාමාන්‍යයෙන් සංඛාර කියන ක්‍රියාවලියට. සංඛාර. ඒතර කර්ම කියලා කියන්නේ අපි ඕනෑකමක් ඇති කරගෙන චේතනාවක් ඇති කරගෙන කිසියම් ක්‍රියාවක් කිරීම. චේතනාත්මකව. අචේතනිකව නෙමෙයි චේතනාත්මකවම මොනවා හරි අපි දිගින් දිගට හිතනවද චේතනාත්මකව? චේතනාත්මකව අපි කතා කරනවද චේතනාත්මකව කිසියම් කායික ක්‍රියාවක් කරනවද ඒව තමයි සංඛාර කියන්නේ ඒකට තමයි කර්මය කියන්නේ හිතර බලන්න අන්න මේ මම හැදිලා තියෙන නැත්තම් මාගේ ක්‍රියාකාරීත්වයන්ගෙන් එකක් තමයි කර්ම සංඛාර එතකොට කර්ම කිරීම මා තුල තියෙනවා. ඒ කර්ම කිරීමෙන් තමයි මේ මම හැදෙන්නේ. ඒ සංස්කාර ස්කන්ධය අයින් කරොත් එතන මමෙක් නැහැ. එතන මම කර්ම කරනවා නෙමෙයි. මේ කර්ම කිරීම මම හැදෙන්න එක හේතුවක්. හේතු පහෙන් එකක්. ඒ විදිහට බලන්න. නැතුව මම වෙනම ඉන්නවා සංස්කාර ස්කන්ධය වෙනම තියෙනවා කියලා එහෙම වෙන් කරන්න බෑ. මේ පැත්තක ඉන්න මමෙක් ගාව නෙමෙයි සංස්කාර තියෙන්නේ සංස්කාර වලම නිර්මාණයක් තමයි මමත් හරියට මේ වතුර වීදුරු ඇතුලේ තමයි හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන්නේ ඒතර වතුර වෙනමයි වතුරේ හයිඩ්‍රජන් තියෙනවා කියන්න බෑනේ වතුරේ ඔක්සිජන් තියෙනවා කියන්න බෑ ඒ හයිඩ්‍රජන් ඔක්සිජන් මේ ඔක්කොම එකතුවකට අපි දෙනවා වචනයක් මෙන්න වතුර කියලා ඒ වගේ තමයි මම පුද්ගලයා සත්වයා මේ මොන වචනේ දුන්නත් මේ වගේ එකතුවකට. ඒතර මේවා වෙනමයි මම වෙනමයි නෑ. එහෙම හොයන්න ගියාම තමයි අපි අමාරුවේ වැටෙන්නේ. දැන් එතකොට මේ කර්ම කර්ම වලින් තමයි මම හැදෙන්නේ. ඒතර කිසියම් අපි හිතමු කිසියම් අමනාප චේතනාවකින් නොරිස්සම් සහගත චේතනාවකින් චේතනාවක් කියන්නේ නොරිස්සම් සහගත ඕනෑකමකින් අපි යමක් ගැන හිතනවා. වැස්ස කියන්නේ කොන්න මෙහෙනකොට මගදී වහිනවා. ඉතින් වහිනකොට එකපාරට දැන් ඒක ගැන නෑ අපේ හිතේ ඇති වෙන්නේ කැමැත්තක්. දැන් තෙමෙනවා. අන්න එතකොට හිත නරක් වෙනවා. දැන් මේක අඳුනගන්න මේ මනස කියන එක නරක් වෙන්න පුළුවන් දෙයක්. මනස තරම් ඉක්මනට නරක් වෙන්නේ වෙන කිසිම දෙයක්. ඔය මාකට් එකේ විකුණන්න තියෙන මාළු උනත් නරක් වෙන්න පැය දෙක තුනක් යනවා. එළවලු දවසක් දෙකක් යනවා. පළතුරුත් එහෙමයි. ඉතින් අයිස් පෙට්ටියකට දැම්මොත් සතියක් දෙකක් තියාගන්න පුළුවන්. හැබැයි මනසක් නරක් වෙන්න, මනසක් කුණු වෙන්න එක තප්පරයක් ඇති. එක මොහොතක් ඇති මේ හොඳට තියෙන මනස. මේ හොඳට තියෙන හිත, ලස්සනට තියෙන හිනා වෙවි ඉන්න, සතුටින් ඉන්න ජීවිතේ දෙව්ලොවක් කියා පුරසාරන් දොඩන මනස අපායක් බවට පත් වෙන්න එක හිතක් ඇති හොඳටම. ඉතින් සන්තෝෂයෙන් එනවා එකපාරට වැස්ස කඩාගෙන මෙතන. එතකොට අන්න හිත නරක් වෙන්න පුළුවන්. අයියෝ මොන කරදරයක්ද මේ වෙලාවට වැස්ස. දැන් අන්න වැස්ස කියන භෞතික ක්‍රියාවලිය ඒක ඇඟට වැටෙනවා. ඒ රූපී ක්‍රියාවලිය රූපස්කන්ධේ නිසා අපි එච්චර සතුටක් නෙමේ විඳින්නේ. දැන් අසතුටක් විඳින්නේ. අන්න වේදනා ස්කන්ධේ විඳිනවා. ඉතින් මේ ඒ තුලින් හිතෙන්න පුළුවන් මේක මීට කලිනුත් මං දෙමිල හෙම්බිරිස්සාව හැදුනා. සංඥා ස්කන්ධේ නැහැටි වෙන්න බලන්න අතීතේ ආශ්‍රිතව. මීට කලිනුත් උණ හැදුනා. පීන සැවිස්සුනා. සංඥාවෙන් සංඥා වැඩ කරනවා දැන් දිගට හරහට. වැස්සට එරෙහිව දැන් හැදෙන්නත් පුළුවන් මට. ඉතින් සංස්කාර අනාගතේ මොකද වෙන්නේ? මට දැන් යනවද, නවතිනවද, කුඩයක් ගෙනවද නැද්ද? මේ ඔක්කොම තීරණ ගන්න දැන් පටලැවිලා ඉන්නේ. දැන් මේ ටික බලන්න දැන් හිත නරක් වෙලා. එතකොට මේ නරක් වෙච්ච හිත අඳුනගන්න. හිත අඳුනගන්නවා හිත දකින්නවා කියලා අපි භාවනාවේදී කියනවනේ. හිත දැකීම, මනස දැකීම, හිත දිහා බැලීම. මේ හිත දිහා බලනවා, මනස දිහා බලනවා, හිත දකින්නවා කියන්නේ මේ නිකන් ඔය ටෙලිවිෂන් එකේ යන ටෙලිනාට්‍යයක් දිහා බලබල ඉන්නවා වගේ විනෝදාංශයක් විදිහට ගන්න එපා. ඊට වැඩිය මේක බැරෑරුම් කාර්යයක්. බරක් කරගන්න එපා. හැබැයි මේකේ අරමුණක් තියෙනවා. නිකන් විනෝදයකට කරන දෙයක් නෙමෙයි. මනස දකීම තුල තියෙනවා වින්දනයක්. හිත දිහා බලන් ඉඳීම තුල ලොකු වින්දනයක් තියෙනවා. හැබැයි ඒ වින්දනයට නෙමෙයි හිත දිහා බලන්නට ඕනේ. මේ හිත හොඳින්ද තියෙන්නේ නරකින්ද තියෙන්නේ? හිත කුණු වෙලාද නැතිනම් හොඳට තියෙනවද? හිත නරක් වෙලාද අඳුනගන්න. එතන නරක් වෙච්ච මනස කියන්නේ දුක දෙන මනසක්. ඉතින් ඒ වෙලාවට අප්‍රසන්නයි. දැන් හිත නරක් වුණාම අප්‍රසන්නයි. හැම වෙලෙම අප්‍රසන්නයි. මොනවා වුණත් අප්‍රසන්නයි. ඒ වෙලාවේ දකින අයත් අප්‍රසන්නයි. හිත නරක් වුණාම කෑමත් අප්‍රසන්නයි. බීමත් අප්‍රසන්නයි. නිින්දත් අප්‍රසන්නයි. ඔක්කොම අප්‍රසන්නයි. හිත කුණු වුණාම ඒ මේක තමයි ඇත්ත. කුණු වෙච්ච එළවලුවකින් රසවත් වෑංජනයක් පිසින්න බෑ. මොනවද දැම්ම? ඒ වගේ අපිරිසුදු චේතනාවකින් හොඳ කර්මයක් කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. පුළුවන් නම් හොඳයි. නමුත් වෙන්නේ නැහැ. නරක් වෙච්ච හිතකින් කුණු වෙච්ච හිතකින් හොඳ විපාක දෙන කර්ම කරන්න බෑ. ඒ කියන්නේ අස්වැන්න හොඳ නැහැ. කුණු වෙච්ච බීජයකින් හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. ලැබෙන අස්වැන්න බොල්. ඒ ලැබෙන අස්වැන්නේ දිලීර තියෙනවා. ලැබෙන අස්වැන්නේ පණුව ඉන්නවා. ඒක කන්න බෑ. දුක. ඒ දුක හැදෙන්නේ කොහොමද? අන්න නරක් වෙච්ච හිතකින් කුණු වෙච්ච හිතකින්. අපි දිගටම හිතනවා නම් ඒ සිටීමේ ප්‍රතිඵලයක් විදිහට අපට විඳින්නට වෙනවා දුක. එතකොට දුක කියන්නේ විඳින දෙයක්. ඒකත් හඳුනගන්න. එතකොට දුක කියන්නේ දෙවෙනි ස්කන්ධය. වේදනා ස්කන්ධය. කර්මය කියන්නේ හතරවෙනි ස්කන්ධය. සංස්කාර ස්කන්ධය. එතකොට කර්ම විපාක. විපාකයේ දෙවෙනි ස්කන්ධය. ක්‍රියාව තියෙන්නේ හතරවෙනි ස්කන්ධය. එතකොට මෙයා වෙන කොහෙවත් තියෙන දේ නෙමෙයි. ඒකයි වැදගත්ම කාරණිය. මේ කර්මයයි විපාකයයි මේ කොහේ හරි අහසේ හරි පොළවේ හරි ආකාශේ හරි මහමූදේ හරි එහෙම කොහෙවත් තියෙන එක නෙමෙයි. කේන්දරේ හරි වේලපත් කඩේ හරි එහෙම තියෙන එක නෙමෙයි. කර්මයේ විපාකයේ දෙකම තියෙන්නේ මා තුල, ඔබ තුල. ඔබයි මායි හැදිලා තියෙන මූල ද්‍රව්‍ය පහෙන් දෙකක්. කර්මෙටයි විපාකෙටයි. වේදනා සහ සංස්කාර. ඉතින් ඒ නිසා මේවා තියෙන්නේ අපි තුල. මේ දෙකටම හොර කරන්නත් බෑ, බොරු කරන්නත් බෑ. වෙන කොහෙවත් තියෙනවා නම් හොර කරන්නත් පුළුවන්, බොරු කරන්නත් පුළුවන්. බැරි මේ දෙකම අපි ළඟ තියෙන නිසා. අපි හැදිලා තියෙන්නේ මේ දෙකෙන්. හැදිලා තියෙනවා විතරක් නෙමෙයි, මොහොතින් මොහොත, මොහොතින් මොහොත තමන්ව නිර්මාණය වෙනවා. තමන්ව නිර්මාණය කරගන්නවා. සංස්කාර වලින් සහ වේදනා වලින් මේ දෙකෙන් තමන්ව නිර්මාණය. එතකොට කොහොමද නිර්මාණය වෙන්නේ බලන්න. මේ වෙලාවේ, මේ වෙලාවේ සැප විඳින කෙනෙක්ද මම? මේ වෙලාවේ දුක් විඳින කෙනෙක්ද? එතකොට ඔන්න දුක් විඳින කෙනෙක්. දැන් මේ වෙලාවේ ඉන්නේ අසතුටින්, දොම්නසින්, කලකිරිලා. එතකොට මේ කලකිරුණු පුද්ගලයාට තමයි මම කියන්නේ. මේ කලකිරිලු, දොම්නසටපත් වුණු, අසතුටටපත් වුණු, ශෝක කරන කෙනාට තමයි මම කියලා කියන්නේ. ඒ වෙලාව හැමදාම නෙමෙයි, මේ උපන්දා සිට මැරෙන කල නෙමෙයි. ඒ වෙලාවේ, ඒ වෙලාවේ මම කියලා කියන්නේ අසන්තෝෂයෙන් ඉන්න කෙනෙකුට. කොහොමද කියලා අහනවා. කොහොමද? ඉතින් කියනවා, හරි නෑ, මගේ හිතට හරි නෑ, මේ දවස්වල හරි නෑ. ඉතින් එහෙම කියනවා. එතකොට ඒ කවුරු ගැනද කියන්නේ? තමන් ගැන. මම කියන්නේ දුකින් ඉන්න කෙනෙක්. සමහර වෙලාවට හරි ජොලි, හරි සතුටුයි, හරි සන්තෝසයි. ඉතින් ඒ වෙලාවට මම කියලා කියන්නේ සැප විඳින කෙනෙකුට. මම කියන්නේ සන්තෝෂයෙන් ඉන්න කෙනෙකුට. විතෙක දිව්‍ය ලෝකේ සුර සැප විඳින කෙනෙකුට ඔබ ඔබ කියා කියනවා. තවත් විතෙක නිරේ අපා දුක් විඳින කෙනෙකුට ඔබ කියා කියනවා. එතකොට මේක බොහෝම ඉක්මනට වෙනස් වෙනවා. මේ දිව්‍ය ලෝකෙන් අපායට වැටෙන එකයි, අපායෙන් දිව්‍ය ලෝකෙට ඉහළට යන එකයි. මේක හරියට හරිම වේගවත් විදුලි සෝපානයක් වගේ. එච්චර වේගවත් විදුලි සෝපානයක්වත් තාම හදලා නැහැ. එක තප්පරයෙන් කෙනෙකුට දිව්‍ය ලෝකෙ ඉඳලා අපායට වැටෙන්න පුළුවන්. මේ මෙතන ඉඳගෙන මානසික වශයෙන් බොහොම සතුටින් උද්දාමයෙන් ඉඳලා ඊළඟ තප්පරේ දිලිඳු තත්ත්වයකට වැටෙන්න පුළුවන්. දිලිඳු කියන්නේ මනසින් දුක් විඳින තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් බොහොම අසන්තෝෂයෙන් ඉඳලා මොකක් හරි හේතුවක් නිසා මහා සැපක් හිතට දැනෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙක අතර ඔබත් මාත් මාරු වෙවි යනවා. අපායෙන් දිව්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙන් අපායට, විතක අපායේ සිටින පුද්ගලයන් තවත් විතක සදෙව් සැප විඳින පුද්ගලයන්. අන්න එතකොට මම කියන්නේ කවුද? සැප විඳින කෙනෙක්ද, දුක් විඳින කෙනෙක්ද බලන්න. අඳුනගන්න පුළුවන් හරි ලේසි. මේ වෙලාවේ ඔබ සතුටින්ද ඉන්නේ බලන්න. සතුටින් නම් ඉන්නේ. ඔබ කියන්නේ සතුටුදායක පුද්ගලයෙකුට. අසතුටින් සිටින වෙලාවේ ඔබට කියන්න බෑ ඔබ සතුටුදායක කෙනෙකු කියා. ඒ වෙලාවේ ඔබ අසතුටුදායක කෙනෙක්. ඒ ඔබ පිළිබඳ අනන්‍යතාවය, පුද්ගලයා පිළිබඳ ඒ සහතිකයේ වළංගු වෙන්නේ ඒ වෙලාවට විතරයි. හරියට දැන් ළමයෙක් කියලා කියන්න බෑනේ අවුරුදු 30ක 40ක. ඒ ළමයෙක් කියලා කියන්න පුළුවන් නේ අවුරුදු 15ක් 16ක් විතර වෙනකල් තමයි අපේ රටේ නම්. ඊට පස්සේ ළමයෙක් නෑ. ඒ ළමයා කියපු කෙනා නෑ දැන්. දැන් ඉන්නේ තරුණෙක්, තරුණියක්. ඒතර තරුණෙක් තරුණියක් කියන්නත් බෑ අවුරුදු 40න් විතර පස්සේ කියන්න කැමති වුණත් ලෝකේ කියන්නේ එහෙම. ඊට පස්සේ කියන්නේ වැඩිහිටියෙක්. ඉතින් එහෙම තමයි ඊළඟට මහලු කෙනෙක් කියනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඔය රූපාන්තරණය, ඔය පරිණාමය අපිට යන්න වෙනවා. අපි ඇවිල්ලා තියෙනවා. එතන මේ හැම වචනයක්ම, හැම තානාන්තරයක්ම, හැම පට්ටමක්ම, හැම අනන්‍යතාවයක්ම කල්යාණ මිත්‍රවරුනි වළංගු වෙන්නේ නිශ්චිත කාලයකට විතරයි. සදහටම ඔය එක ලේබල් එකක්වත් අපිට අලවගෙන ඉන්න බෑ. දැන් ඒ වගේ මේ සතුටින් ඉන්න කෙනෙක්ද මම, අසතුටින් ඉන්න කෙනෙක්ද මම කියන ඒ විග්‍රහයේදී ඒ විග්‍රහය අදාළ වෙන්නේ ඒ සතුට තියෙන කල් විතරයි. මොනම කාරණයකට හරි සිත සතුටින් පිනාදොත් තියෙන වෙලාවක අන්න ඒ වෙලාවට ඒක ගැලපෙනවා. ඒ ඇඳුම ඒ වෙලාවට ගැලපෙනවා. හැබැයි ඒ වෙනස් වුණාම ඊට පස්සේ කියන්න බෑ සතුටින් ඉන්න කෙනෙක් කියන්නේත් නෑ. බොරුවක් වංචාවක් ඕනනම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කාටවත් කිව්වා කියලා මං හොඳින් ඉන්නවා කියලා හිතරවට්ටන්න බෑ. හිත ඇතුලේ තියෙන්නේ දුක. ඒ වගේම දුකෙන් ඉඳලා සතුටු වෙන්නත් පුළුවන් පස්සේ. එතකොට දුක් විඳපු කෙනා නෑ. දැන් ඉන්නේ සතුටින් ඉන්න කෙනෙක්. දැන් මේ හඳුනාගන්න. දැන් ওই ස්කන්ධ විභාගය නැත්නම් ස්කන්ධ පිළිබඳ භාවනාව කියලා කියන එකේ මේක එක කොටසක්. මේක මහා ගැඹුරින් මේ වචන ලැයිස්තුවක් හදාගෙන කටපාඩම් කරමින් මේ සංකීර්ණ කාර්යයක් බවට අවශ්‍ය නම් පත් කරගත්තට කමක් නැහැ. හැබැයි එහෙම ඕනේ නැහැ. සරලව බලන්න මේ විදර්ශනාව මේ මොහොතේ මා කවුද? කවුද කියන්නේ? මේ මිලාවේ සතුටින්ද අසතුටින්ද? එතකොට ඔබට තේරෙවි ඔබ ඉන්නේ සතුටින්ද අසතුටින්ද කියන එක. මූලික වශයෙන් සමහර අවස්ථා තියෙන්න පුළුවන් සතුටින්ද කියන්නත් බැරි, අසතුටින්ද කියන්නත් බැරි. ඒ දෙක අතරමැදි වෙලාවලුත් එහෙමත් පුද්ගලෙ කින. හැබැයි එයා එච්චර මතු වෙලා පේන කෙනෙක් නෙමෙයි. එයා කෑ ගහන කෙනෙක් නෙමෙයි. ওই කෑ ගහන දෙන්නම ඉන්නේ සතුටේ කෙලවරේ, අසතුටේ කෙලවරේ. ඔන්චිල්ලාවක් ඇද්දෙනකොට බලන්න ඒක පැත්තකින් උඩට ගියාම තමයි වේගයක් එන්නේ ඔන්චිල්ලාවට අනිත් පැත්තට යන්න. ඒතර අනිත් පැත්තේ උඩට ගියාම ආපහු ඒකට විභවයක් එනවා, ජවයක් එනවා මෙහා පැත්තට එන්නේ. ඒ වගේ ඔය විභවය කියන එක, ඒ කියන්නේ වෙනස් වෙන්න තියෙන ඕනකම තියෙන්නේ ඔය දුකේ අන්තයේදී, සැපේ අන්තයේදී තමයි. එතනදී ඒ අන්ත දෙකේදී තමයි කෑ ගහන්නේ කෙනෙක්, hina වෙන්නේ, අඬන්නේ. ඒ අතරමැදක් තියෙනවා. හැබැයි අතරමැද සාමාන්‍යයෙන් කවුරුවත් ගණන් ගන්න තැනක් නෙමෙයි. දවුන්චිල්ලා පදින කෙනෙක් ඒ මැද ඉන්න තැනට කැමති නෑ. ඒ නිසා තමයි අර අන්තෙටයි මේ අන්තෙටයි, ඒ අන්තයෙන් එහාට, ඒ අන්තයෙන් මෙහාට යන්නේ. ඔරලෝසුවක බට්ටෙක් වුණත් එහෙමයි. ඉතින් ඒ දෙපැත්තේ තියනකල් අපි කැමති. මැද නතර වෙලා තිබ්බොත් අපි කොහොම හරි වයින් කරලා යවනවා අපව එක්ක දුකේ අන්තයට නැත්තම් සැපය. එහෙම ඔරලෝසුවේ බට්ට වැඩ කරනකල් අපි හිතනවා හරි දැන් තමයි ඔරලෝසුව වැඩ කරන්නේ. මෙච්චරලා වයින් නැතුව තිබ්බ. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ කෑ ගහන මනස කෑ ගහන්නේ ඔය දුකේදී සැපේදී. දුක් විඳින පුද්ගලයන් කෑ ගහනවා, සැප විඳින පුද්ගලයන් කෑ ගහනවා. ඒ අතරමැද තැනක් තියෙනවා, නිහඬ තැනක්. දැන් අපි ඒ ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔතෙන්ට එනකොට ඊට කලින් ඔය සතුටින් සහ අසතුටින් ඉන්න පුද්ගලයන් දෙන්නාව අඳුනගන්නට ඕනේ. ඒ අන්ත දෙක අඳුනගත්ත කෙනෙකුට තමයි මැදුම් පිළිවෙත අඳුනගන්න පුළුවන්. මැදේ අඳුනගන්නට නම් කෙළවරවල් දෙක අඳුනගන්නට ඕනේ. ඉතින් ඒ නිසා නිරන්තර වූ දැකීමක් බැල්මක් ඇති කරගන්න තමන් පිළිබඳව. ඉතින් ඒ ඊට තමයි නිරන්තර විපස්සනාව කියන්නේ. එතන මේ විපස්සනාව ඔබට තේරෙවි කළ හැකි දෙයක් කියන්නේ. කළ හැකි දෙයක් මේ විපස්සනාව නිරතුරුව බලන්න මම කියන්නේ මේ මොහොතේ කවුද? මේ මොහොතේ මා කියන්නේ සතුටින් ඉන්න කෙනෙක්ද? ඔව් ඒ පිළිතුර ඉදිරියෙන් හරියක් දාන්න. සතුටින් නම් ඉන්නේ. අසතුටින් නම් ඉන්නේ. ඉතින් අසතුටින් ඉන්නේ කියන පිළිතුර යටින් ඉරක් අඳින්න. මේක බැරිද කරන්න? කෑම කනකොට බැරිද? කෑම කන්න ඕනේ කියලා හිතනකොට බැරිද? කෑම ටික දකිනකොට බැරිද? රහවලනකොට බැරිද? පුළුවන්නේ. රූපවාහිනිය බලන්න කලින් අපේ අඳුනගන්න බැරිද? බලනකොට අඳුනගන්න බැරිද? දැන් මේ බලන කෙනා සතුටින් ඉන්න කෙනෙක්ද, අසතුටින් ඉන්න කෙනෙක්ද? රූපවාහිනිය නරඹා අවසාන වුණහන් බැරිද? දැන් මෙච්චර වෙලා රූපවාහිනී වැඩසටහනක් බැලුවා. දැන් ඒ සියල්ල බැලුවට පස්සේ මේ ඉන්න කෙනා, රූපවාහිනී ඉදිරියේ සිටින කෙනා කවුද? ඔබට බැරිද මේ භාවනාව කරන්න? බලන්න කොපමණ සරලද කියලා. අහවල් වෙලාවෙ දැහැයි කියලා එකක් තියෙනවද? ධානාපාන සති භාවනා වගේ දෙයක් නම් නියමිත තැනක්, වෙලාවක්, ඉරියව්වක් ඕනේ. හැම තැනම, හැම ඉරියව්වෙම, හැම වෙලෙම අමාරුයි. හැබැයි මේ කියපු භාවනාව, දැන් මේ විස්තර කළ භාවනාව, ඔබව අඳුනා ගැනීමේ භාවනාව, ඔබව විශ්ලේෂණය කිරීමේ විදර්ශනාව හරියට තේරුම් ගත්තොත් ඕනෑම තැනක කළ හැකියි. ඕනෑම තැනක කළ යුතුයි. දැන් එතනින් පටන් ගන්න. මා කියන්නේ ඊතර වේදනාස්කන්ධේ නෙවෙයි අඳුනගන්නේ. මා කියන්නේ කවුද? සැප විඳින කෙනෙක්ද, දුක් විඳින කෙනෙක්ද? සැප විඳින කෙනෙක් නම්, සැප විඳින කෙනෙක් නම් මේ වෙලාවේ බලන්න ඊළඟට මේ සැප විඳින කෙනා කොපමණ කල් ඉන්නවද බලන්න. දැන් අපි ওই ආයස ගැන කතා කරනකොට මේ බලන්නෙම ඔය උපන්න සහතිකේ, මරණ සහතිකේදී. එතකොට ඒ අතර බලන්න කී වාරයක් නම් ඔබ දුක් විඳින අයෙකුසේ ඉපිදිලා මියනවද? ඔබ සැප විඳින අයෙකුසේ කී වාරයක් උපදිනවද? කී වාරයක් මියනවද? අර උපන්න සහතිකයයි මරණ සහතිකයයි අතර ලක්ෂ කෝටි වාර ගණනක් ඔබ උපදිනවා දුක් විඳින අයසේ. මෙතෙකයි ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් අපි දුක් විඳලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම දුක් විඳින කෙනෙකු උපදිනවා. ඒ උපදින කෙනාට අපි කියනවා මම කියලා. මමයි දුක් විඳින්නේ. මට හරි දුකක් තියෙනවා. ඊළඟට දුක් විඳින කෙනා විතරක් නෙමෙයි, සැප විඳින කෙනෙකුත් උපදිනවා. ඉතින් කියනවා මට හරි සැපයි, මම දැන් හරි හොඳින් ඉන්නවා, මම හරි සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්. ඉතින් බලන්න ඔබ සැප විඳින අයෙකුසේ කී වාරයක් නම් ඉපදෙනවද? එක දවසක් ඇතුලේ. දවස පැත්තකින් තියන්න එක පැයක් කරගෙන, එක පැයක් අරගෙන, එක හෝරාවක් අරගෙන බලන්න ඒ හෝරාව තුළ පුද්ගලයන් කී දෙනෙකුගේ උත්පත්තිය සහ මියයෑම තියෙනවද. ඉතින් මේ කාරණේ තමයි ධර්මයේ කියන්නේ ක්ෂණික මරණය. දැන් මේකත් අපි මහා අපබ්‍රංශයක් විදිහට සංකීර්ණ කරලා ඔර්ලෝසු පුළුවන් තරම් පුංචියට කෑලි වලට කැඩෙන්න විදියට හදාගෙන, එහෙම ඔර්ලෝසුවක් තාම හදලා නැහැ. ඔය ශනේ බලන්න, ශනේ මනින්න පුළුවන් ඔර්ලෝසුවක් තාම හදලා නැහැ. තප්පරේ හුඟක් පොඩි අණු අංශු වලට බෙදන්න පුළුවන් ඔර්ලෝසු තියෙනවා. හැබැයි ශනේ බලන්න පුළුවන් ඔර්ලෝසු නැහැ. ඉතින් ඒත් අපි කියන ශනේක් පාසා වෙනස් වෙනවා. ඒක විශ්වාසය. විශ්වාසය නෙමේ බලන්න. බැලුවොත් පෙනේ ඔබට. ඔබ ශනේක් පාසා දුක් විඳින කෙනෙකුසේ උපදිනවා, සැප විඳින කෙනෙකුසේ උපදිනවා. ඉතින් මේ අඳුනා ගන්න, මේ භාවනාව කළ හැකි දෙයක් කරන්න බැරි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මහා කරුණාවෙන් කියනවා, මේ කළ හැකි දෙයක් නිසයි මා දේශනා කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කරන්න පුළුවන් නිසා. ඉතින් බැලුවම අපිටත් හිතෙනවනේ මේක කරන්න පුළුවන්. ඇයි බැරි? ඇයි බැරි? වහිනකොටත් පුළුවන්, පායනකොටත් පුළුවන්, බඩගින්නෙත් පුළුවන්, කන ගමනුත් පුළුවන්, බඩ පිරුණහමත් පුළුවන්. පිපාසයෙන් ඉන්න කොටයි, වතුර ටිකක් බොන කොටයි, වතුර බීලා ඉවර වුණාමයි ඒත් පුළුවන්. මිත්‍රයන් එක්ක ඉන්න කොටත් පුළුවන් බලන්නේ, තනි වුණාමත් පුළුවන්. එතන මේ කාටත් කරන්න පුළුවන් විදර්ශනාවක් තමයි බුදුදහමේ කියන්නේ. අහවල් අයට විතරයි මට නම් බෑ කියලා. දැන් බෑ පස්සේ පුළුවන් වෙයි. එහෙම විදර්ශනාවක් නෙමෙයි. පුළුවන් නම් අද පුළුවන්. අද බැරි නම් ඒ කියන්නේ කවදත් බෑ කියන එක. දැන් ඔය විදිහට ඔය විදර්ශනාවට ඔබ පිවිසුනොත්, කල්‍යාණ මිත්‍රවරුනි, පිවිසෙන්න. පිවිසුනොත් කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් අවශ්‍ය නැහැ. පිවිසෙන්න. සමහර විට දැනටමත් පිවිසිලා ඇති. අන්න එතනදී ඒ මොහොතේ ඔබ කවුද කියන එක කැඩපතක ඉදිරියේ සිටගත් අයෙකුට තමන්ව යම්සේ පෙනෙනවාද, යම්සේ තමන්ව දකින්න පුළුවන්ද? ඒ වගේ ඔබට ඔබව පේනවා. කවුරුවත් කියන්න ඕනේ, එහෙම කියන්න කෙනෙකුත් නැහැ. ඔබට ඔබව පෙනෙනවා ඔබ කැඩපතක් අභියස හිටගත්තොත්. ඒ වගේ මේ විදර්ශනාව කියන දර්පණයේ ඉදිරියේ සිටගෙන බලන්න ඔබ කවුද කියා ඔබටම පෙනේවි. ඔබම දකීවි. ඉතින් තමන්ම දැකීම තමයි, වෙන කවුරුවක් කියන එකක් නෙමේ. පච්චත්තං වේදිතම්පු. තමන්ම දකින්න පුළුවන් එක. තමන් තුළින්ම දකින්න පුළුවන්. දැන් ඒ විදිහට ඔබව අඳුන ගන්න. දැන් ඒ අඳුන ගැනීමෙන් ඊළඟට අපිට ඇරෙනවා දොරටුවක්, විවර වෙනවා කවුරුවක්, කොහාටද මේ මම කොහොමද හැදුනේ, මේ සැප විඳින මමව හැදුනේ කොහොමද, මේ දුක් විඳින මගේ කර්තෘව කවුද? අන්න කවුද? වෙන කවුරුවත් නෙමෙයි, ඒ තමයි. අර නරක වෙච්ච හිතයි, පිරිසිදු හිතයි, හොඳට තියෙන හිතයි, මේ හිත දෙකෙන් තමයි සැප විඳින කෙනයි දුක් විඳින කෙනයි හැදෙන්නේ. කාටවත් බෑ, කිසිම යන්ත්‍රයකට බෑ සැප විඳින පුද්ගලයෙකු හදන්න. එහෙම යන්ත්‍රයක් තාම ලෝකෙ හැදිලා නැහැ. දුක් විඳින කෙනෙක් හදන්නත් බෑ. මේ සැප මවන යන්ත්‍රයයි දුක මවන යන්ත්‍රයයි දෙකම මනසයි. නරක් වෙච්ච හිතින්, කුණු වෙච්ච හිතින් අපි විවිතුරු හිතින් අවලස්සන හිතින් හැදෙන්නේ දුක් විඳින කෙනෙක්. අන්න අවලස්සන හිතේ කරන වගාවෙන් ලැබෙන අස්වැන්න නම් දුකයි. බලන්න ඒක අසතුටින් ඉන්න වෙලාවක බලන්න, බලාගෙන ගියොත් බීජය අඳුනගන්න ලැබෙයි. ඒක වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ ඔබේම හිතේ. හැබැයි බීජය පේන්නේ නැහැ, පේන්නේ අස්වැන්න. ගොයම් කරල් පේනවා, හැබැයි ඒ හිටවපු පැලකරපු වී ඇටේ පේන්නේ නැහැ. ඒක දැන් වැහිලා මඩට යට වෙලා මුල් ඇදලා එක පාරට බැලුවට පේන්නේ නැහැ. බැලුවහම පේන්නේ අස්වැන්න විතරයි. හැබැයි අස්වැන්න දකින්න මුලින් ඒ නිසානේ මුලින් වේදනා ස්කන්ධේ තියෙන්නේ. ඊට පස්සේනේ සංස්කාර ස්කන්ධේ තියෙන හතරවෙනියට ඒකයි. පේන එක මුලින් බලන්න. බැලුවහම ටිකක් හාරගෙන යනකොට පෙනෙයි, අන්න මේ මොහොතේ මේ සතුටුදායක මමව හැදුවේ ලස්සන හිතක්. ලස්සන හිතක නිර්මාණයක්. එතන අවලස්සන හිතක නිර්මාණයක්. එතන මේ දෙන්න එකතු වෙලා, එකතු වෙලා කියන්නේ මේ දෙන්න වරින් වර දුක් විඳින ඔබවයි දුක් විඳින මාවයි හදනවා. සැප විඳින අපව හදනවා. වෙන කොහේවත් නෙමෙයි මේ හිතේ හැදෙන දෙයක්. ඒ නිසා තමයි හිත දකින්න කියන්නේ. හිත දකින්නවා කියන්නේ නිකන් පින්තූර පොතක් බලාගෙන ඉන්නා වගේ දෙයක් නෙමෙයි. බලන්න මේ මොහොතේ හිත පිවිතුරුද අපිවිතුරුද, මේ මොහොතේ හිත ප්‍රසන්නද අප්‍රසන්නද, කිලිටි වෙලාද නැද්ද බලන්න. වේගවත්ද සංසුන්ද. ඉතින් ඔය එක එක කෝණයෙන් බලන්න පුළුවන්. මේ වෙලාවේ හිත කොහොමද? ඒ අඳුනා ගැනීම වටිනවා. මක් නිසාද? අන්න අඳුනා ගත්තොත් මේ තක්කලි ගෙඩිය කුණු වෙලා කියා ඒ තක්කලි ගෙඩිය සලාදෙකට දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒ තක්කලි ගෙඩියෙන් සම්බෝලයක් හදන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි රැවටුනොත් නෑ, මේක කුණු වෙලා නෑ, තැලිලා නෑ, හොඳයි කියලා රැවටුනොත්, මේක පණුව නෑ කියලා රැවටුනොත්, පණුව ඉන්න තැලිච්ච කුණු වෙච්ච සම්බෝලයක් අපි හදනවා හොඳයි කියලා හිතලා. හැබැයි කන්න යනකොට තමයි අන්න රහ බලනකොට කෑවට පස්සේ අජීර්ණ වෙනකොට තමයි තේරෙන්නේ දුක. ඊට කලින් මුලින්ම අඳුනගන්න පුළුවන්. ඒ හැකියාව අපිට තියෙනවා. ඒ හැකියාව වර්ධ කරගන්නයි මේ භවනාව කරන්න. භවනාවේ තියෙන ප්‍රයෝජනේ හිත බැඳීමේ, හිත දැකීමේ තියෙන ප්‍රායෝගික ඵලය. මේක නිකන් ලස්සනට විනෝදෙට කර කර ඉන්න දෙයක් නෙමෙයි. ඊට වඩා කල්යාණ මිත්‍රවරුනි ප්‍රායෝගික ප්‍රයෝජනයක් තියෙනවා. වෙන කිසිම දෙයකින් නොලැබෙන ප්‍රයෝජනයක් තියෙනවා. ඔබ අඳුනා ගත්තොත් මේ බීජ කුණු වී ඇති බව, ඒ බීජ වගානු කර ඉන්නට පුළුවන්. එතකොට නරක් වෙච්ච හිතකින් දිගට හිතන්නේ නැතිව ඉන්න පුළුවන්. නරක් වෙච්ච හිතකින් දිගට කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. කුණු වෙච්ච හිතකින් වේගවත් වුණු මනසකින්, ආවේගශීලී වූ හිතකින් වාහනයක් පදවන්න නැතුව ඉන්න පුළුවන්. මොන හරි කරන දේ නවත්තන්න පුළුවන්. නැවැත්තුවොත් නවත්තන්න නම් දැනගන්න එපයි. දැනගෙන නැවැත්තුවොත් කල්යාණ මිත්‍රවරුනි දුක් විඳින කෙනෙකු සේ ඔබ උපදින්නේ නැහැ. ද හිතෙන්නේ නැහැනේ. බීජේ තිබුණා, නමුත් බීජේ අපි පැල කරේ නෑ, බීජේ වැටුනේ නෑ. ତර චේතනාවක් තිබුණා, හැබැයි ඒ චේතනාව තිබූ පමණින් කර්මයක් වෙන්නේ නැහැ. චේතනාවක් ඇවිල්ලා යන්න පුළුවන්, ඇවිල්ලා යන්න දෙනවා අපි භවනාව තුල. තරහ චේතනා එන්න පුළුවන්, ඊර්ෂ්‍යා සහගත චේතනා එන්න පුළුවන්. තරඟකාරී චේතනා හිතට එන්න පුළුවන්. හැබැයි ඒ චේතනා අල්ලගෙන වගා කරන්න යන්නේ නෑ. එහෙම නැතුව ඉන්න පුළුවන් බව ඔබටම පේනවා භවනාවේදී. ඉතින් එතකොට මේ චේතනාවම නෙමේ ප්‍රශ්නේ. චේතනාවක් ආවහම, ඒ කියන්නේ කිසියම් මානසික ස්වභාවයක් ඇති වුණාම, ඒ මානසික ස්වභාවය පදනම් කරගෙන, එය අත්විවරම කරගෙන ඔබ ගොඩනගනවා නම් කිසියම් ඉදිකිරීමක්, අනේ ඒකයි ප්‍රශ්නේ. එතකොට දුර්වල පොළවක, හෙලවෙන පොළවක බාගෙට බැඳපු අත්විවරමක් උඩ ලිස්සල යන එහෙම ගොඩනැගිල්ලක් හදනවනේ, ඒක කඩාගෙන වැටෙනවා බොහෝමි. මේ නිසා දුකටපත් වෙන්නේ ඔබමයි. චේතනාව ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් බොහෝම භවනා යෝගීන් අහන දෙයක් තමයි මේ තරහ එනවනේ. තාම තරහ එනවා. මෙච්චර භවනා කළත් තරහ එනවා. ඒ මොනවා කරන්නද? ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ. තරහ එන්නේ නැත්තම් හොඳයි. එනවනේ. එන එකේ නෙමෙයි ඊළඟට ගැටලුව. ඒ එන තරහ අල්ලගෙන දිගට 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 ඔබ හිතනවාද? අන්න එහෙම හිතනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ එන තරහ අල්ලගෙන ඔබ බනිනවද? කාගේවත් හිතනරක් වෙන විදිහට රළුව කතා කරනවද? එහෙමනම් එතන ප්‍රශ්නයක්. ඔබ ප්‍රශ්නයක් වපුරනවා. ඒ එන තරහ අල්ලගෙන ඔබ මොනවා හරි කායික ක්‍රියාවක් කරනවාද? අන්න ඒ ප්‍රශ්නේ අහන්න, ඒක බලන්න. තරහ එනවද නැද්ද කියන එක නෙමෙයි අන්ද. තරහ ආවොත් ඊට පස්සේ මොකද මං කරන්නේ? මේ තරහා බීජයක් සේමා වපුරනවද, වගා කරනවාද? එහෙමනම් ඔවුනම් අස්වැන්නත් දුකයි. දුක නැමැති අස්වැන්න කපා ගන්න මට වෙනවා, වපුරන කෙනාට වෙනවා. එහෙම නැත්නම් වපුරන්නේ නැතුව ඉන්න පුළුවන්. තරහ ඇවිල්ලා යයි. හැබැයි ඒකේ ඔස්සේ දිගට හිතන්නේ නැහැ. දිගට හිතන්නේ නැත්නම් ඔබ මනෝ කර්ම කරගන්නේ නැහැ. තරහ ආපමණින් කර්මයක් වෙන්නේ නැහැ. ඒක දිගට හිතුවොත් මිසක්. හිතුවොත් මනෝ කර්මයක්. අන්න මනසින් වපුරනවා. තරහෙන් කතා කළොත් වචී කර්ම. වචනෙන් අකුසල කරනවා. තරහින් මොනවා හරි ගහ බැන ගත්තොත්, පොළවේ ගැහුවොත්, පයින් ගැහුවොත්, දොරක් හයියෙන් වැහුවොත්, ඉතින් එතන කායික කර්ම කරනවා. එතකොට මේ චේතනාව තමයි බීජය. ඒ බීජය, තරහ කියන බීජය අපි මානසික කර්මසේ වපුරනවා, වාචික කර්මසේ වපුරනවා, කායික කර්මසේ වපුරනවා. භාවනාව තුළ මේ අඳුනා ගත්තොත් අපිට නවත්තන්න පුළුවන්. ඒ ගොවිතැන, දුක හදන ගොවිතැන නවත්තන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නේ විදිහට ගන්න එපා තරහ එන එක. ඒක නෙමේ ප්‍රශ්නේ. තරහ එන එක ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට. හැබැයි දැනට ඒ ප්‍රශ්නේ ගන්න එපා. ප්‍රශ්නේ විදිහට ගන්න තරහ ආවම මම මොකද කරන්නේ? තරහ ආවට පස්සේ මම කවුද? තරහින් හිතන කෙනෙක්ද? තරහින් කෑ ගහන කෙනෙක්ද? නැතිනම් තරහින් ගහගන්න කෙනෙක්ද? බලන්න. ඒ කවුරුවත් නෙමේ මම. ඒ කවුරුවත් බවට පත් නොවි සිටීමේ හැකියාව Tamanට තියෙනවා. ඒ හැකියාව තියෙනවා අපි හැම දෙනාටම. තරහාවට තරහෙන් හිතන කෙනෙකු නොවි සිටීමේ හැකියාව තියෙනවා නේද? තරහෙන් කෑ ගහන්නේ නැති කෙනෙකු වීමේ හැකියාව තියෙනවා. තරහෙන් ගහගන්නේ නැති කෙනෙකු වීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව පාවිච්චි කරන්න. ඒ සඳහායි භාවනාව. ඒ සඳහායි හිත දිහා බැලීම. වෙන මොනවටත් නෙමෙයි. නිකම් මම භාවනා කරන කෙනෙක් කියා ස්වයං තෘප්තියක් ලබා ගන්න නෙමෙයි. ඊට වැඩිය සාංසාරික ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒ නිසා මේ තරහා ඒම තමයි ප්‍රශ්නේ කියලා නම් හිතන්න යන්න එපා. ඒ චේතනාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. චේතිත්වා කම්මං කායේන වාචාං. කයින් වචනෙන් මනසින් චේතනාව මුල් කරගෙන කර්ම රැස් කරනවා. එකම චේතනාවක් ආවට නෙමෙයි, ඒක අල්ලගෙන කයින් වචනෙන් මනසින් තමයි අපි කර්ම කරන්නේ. ඉතින් දැන් ඒ භාවනාවක් කරන්න පුළුවන්. දැන් අපි භාවනා දෙක තුනක් ගැන කතා කළා. මොකද්ද බලන්න ඔබ කවුද? සතුටින් ඉන්න කෙනෙක්ද අසතුටින් ඉන්න කෙනෙක්ද? ඕනෑම වෙලාවක බලන්න. මේ පරිේශණය ඕනෑම තැනක කරන්න පුළුවන්. සමහර පරිේශණ කරන්න සම්මත විද්‍යාගාර ඕනේ. සම්මත පරිේශනාගාර ඕනේ. කෘතිම උෂ්ණත්ව ඕනේ. නමුත් මේ විදර්ශනාව කියන පරිේශණය කල්යාණ මිත්‍රවරුනි ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඕනෑම ක්‍රියාවක් සමග කළ හැකි දෙයක්. සියලුම කාලයන්ගෙන් සාවකාශයන්ගෙන් එහා තියෙන විදර්ශනාව. ඒ නිසා බලන්න, නැවත නැවතත් බලන්න ඔබ දුක් විඳින අයෙකු සී උපදින හැටි, ඔබ සැප විඳින අයෙකු සී උපදින හැටි බලන්න. ඒ සැප විඳින අයෙකු සී උපන්න ඔබ මිය නැහැටිත් බලන්න, දුක් විඳින කෙනා මිය නැහැටිත් බලන්න. මේ දෙන්නම ස්ථිරව ඉන්න දෙන්නේ නෙමෙයි. තියාගන්නත් බෑ, උත්සාහ කරාට තියාගන්නත් බෑ. ඊළඟට එතකොට මේ විදිහට දකිනකොට ඊළඟට අන්න එනවා, කොහොමද මේ දුක ඇති වුනේ, කොහොමද මේ සැප ඇති වුනේ. අන්න එතනදි තමයි චේතනාව අල්ලගන්න පුළුවන්. හිත කුණු වෙලාද, හිත නරක් වෙලාද, හිත හොඳද බලන්න. හිත දිහා එයක් කළන්න පුළුවන් දෙයක්, බැරි දෙයක් නෙමෙයි. මේ වෙලාවේ මගේ හිත කලබලද නැද්ද, සන්සුන්ද නැද්ද? මොහොතකට හිතන්න කල්යාණ මිත්‍රනි, මේ භාවනා දෙක ඔබට කරන්න බැරිද කියා අහවල් වෙලාවේ බැහැයි කියලා තියෙනවද? බාධකයක්, වාරණයක්, සම්බාධයක් නැන් කරන්න පුළුවන්. ඒ වගේම රසවත්, ඊටත් වඩා ප්‍රයෝජනවත්, මෙතෙකයි පමණ කළ නොහැකි අතිවිශාල දුක් අස්වැන්නක් අනුභව කරන්නට වීමෙන් අපව මුලින්ම බේරෙනවා මේ භාවනාවෙන්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, ඔබව දකින්න, ඔබ කවුද කියා බලන්න, ඔබ කවුරුන් සේද උත්තරිලා ඉන්නේ ඒ මොහොතේ බලන්න, ඊළඟට බලන්න ඔබේ හිත දිහා. ඉතින් ඔයි සතුට තියෙන්නේ හිතේ, දුක තියෙන්නේ හිතේ. ඒ සතුටයි දුකයි හදලා දෙන චේතනා තියෙන්නේ හිතේ, වෙන කොහේවත් නෙමෙයි. ඉතින් මෙන්න දැන් හිත දිහා බැලීමේ අරමුණු තියෙනවා. කිසියම් අරමුණකින් තමයි හිත දිහා බලන්නේ. මොකද්ද දකින්න ඕනේ කියලා. එහෙම තමයි. ඕනෑම දෙයක් දිහා බලන්නේ එහෙම නෙවෙයි, හිත දිහාත් එහෙම බලන්න. මේ බැලීම තුළ කියා නිම කළ නොහැකි සැනසෙල්ලක් කෙනෙකුට ලැබෙන සුවිශාල වූ අවබෝධයකට, අවබෝධී මාවතකට පාතබනවා. කල්යාණ මිත්‍රවරුනි, මේ විදර්ශනාව සරලව අඳුනගන්න, මේ විදර්ශනාව සරලව පුහුණු කරන්න. ඒ පුහුණු කිරීම තුළ ඔබ වඩ වඩා නිහඬ කෙනෙකු බවට පත් වෙනවා, ඔබ වඩ වඩා සංසුන් අයෙකු බවට පත් වෙනවා. ඔබ ඔබව හදාගන්නේ නැහැ දුක් විඳින කෙනෙකුසේ. ඒ ඔබ අතේ තියෙන්නේ මේවා හරියට අණපු මැටි වගේ. ඒ අණපු මැටි වලින් ඔබට අවශ්‍ය අවශ්‍ය දේ හදාගන්න පුළුවන්. මොනවද හදාගන්නේ? උණු කරපු ලෝහ වගේ. තමන්ට මැනගන්න පිහියක් හදාගන්නවද? ලස්සන වෙන්න ආභරණයක් හදාගන්නවද? ප්‍රයෝජනවත් හැන්දක් වගේ දෙයක් හදනවද? ඒ සියල්ල ඔබ අතේ තියෙන. ඒ නිසා කර්මය කියන්නේ ඔබටයි. කර්මය තියෙන්නේ ඔබේ අතේ. විපාකයක් තියෙන්නේ ඔබේ අතේ. භාවනාවෙන් මේවා අපේ අතේ තියෙන බව අපිටම පේනවා. අන්න ඒ ස්වාධීනත්වය මේ භාවනාවෙන් ලැබෙනවා. ඒ නිසා ඔබව දකින්න, ඔබ ඉන්න ආකාරයටම ඔබව දකින්න, ඒ ඔබ හැදෙන හැටි බලන්න, හිත දකින්න, ඒ හිතේ සංනිතිය දකින්න, හිතේ ස්වභාවය දකින්න. ඒ මේ වෙලාවේ තියෙන හිතින් මොනවත් හිතන්න හොඳද, කියන්න හොඳද, කරන්න හොඳද බලන්න. හොඳ නැත්තම් නොකර ඉන්න, නොකියා ඉන්න, නොසිතා ඉන්න. මේ භාවනාව තුල ඔබ අතිවිශාල සැනසිල්ලිය අස්වැන්නක් නෙලා ගන්නා කෙනෙකු බවට පත් වෙනවා. ඒ නිසා මොහොතකට දෙකකට බලන්න උදීම හිත දිහා, දකින්න උදීම මනස. ඔබට පමණයි ඔබේ හිත දකින්නට හැකි. ඔබට පමණයි ඔබේ හිත වෙනස් කරන්නට පුළුවන්. නොසන්සුන් බව දැනගන්න. නොසන්සුන් සිටින් මොනවත් ගැන හිතන්නට යන්නේ නැතිව, හිත නොසන්සුන් බව දැනගෙන කල්පනාවලට හරින්න, නවතින්න. හිත සන්සුන් නම් සන්සුන් බව දැනගන්න. ඒ ඔබ සිටින ආකාරය නොසන්සුන්නයි කුසී ඔබ සිටින අයුරු දකින්න. නොසන්සුන් පුද්ගලයා යනු නොසන්සුන් මනසේ ප්‍රක්ෂේපණයක්. සන්සුන් පුද්ගලයා යනු සන්සුන් හිතේ ප්‍රක්ෂේපණයක්. පත්වෙනවා මෘදු මොලොක් මැටි පිටක්සේ උණු කරපු රත්තරන් වගේ. ඔබට අවශ්‍ය ආකාරයට ඔබව නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. මොහොතකට පාතබූ මේ විදර්ශනා මාවතේ ඉදිරියට පියමැනී මේ අදිටනින් කල්‍යාණ මිත්‍රවරුනි අපි සමුගනිමු. හැම දෙනාටම තෙරුවන් සරණයි.